ශාස්ත්‍රාව පවත්වන අද දේශකයන්න් වහන්සේ
ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදයේ ප්‍රධාන අංශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ.
සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණා බිලාසී සසර කතරෙන් එතර වනු කැමැති ගුණවත් පින්වතුනි, සද්ධර්මයේ දායාදය ශ්‍රී ලංකා ද්වීපයට ලද උතුම් පුරපසළොස්වක් පොහෝ දවස පොසොන් පොහොය දවස එදා අනුරාධපුර මිහින්තලේ අම්බස්තලයෙන් සද්ධර්ම ගංගාවට සැලැස්සුවේ අද වගේ දවසක අපේ රටේ සද්ධර්මයේ උපත ලද අද දවසේ අපට මහඟු දායාදය තිලින කළ අනුබුදු මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ ගුණ සමරමින් උන්වහන්සේට ගෞරව උපහාර වේවා කියන අදහසින් නොයි අපි අද දවසේ සද්ධර්මයේ දේශනා කරන්නේ. ඔයත්ොත් ඒ අදහසින්මයි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. උන්වහන්සේ වැනි උතුමෙක් අපට පහළ නොවන්නට අපට මෙවන් දහම් සිසිලක් නොලැබී යන්නට තිබුණා. සද්ධර්මයේ දායාදය අපට ලබා දුන්නු ඒ උත්තමයන් වහන්සේට ගෞරව උපහාර දැක්වීම අපි කාගේ කාගේ යුතුකමක් වගකීමක් වෙනවා. එදා උන්වහන්සේ මිහින්තලා පර්වතයෙන් ගලා යන්නට සැලැස්සූ සදහම් ගංගාව කලක් යනකොට සිඳී ගියත් අද වන විට නැවත වතාවක් ඒ ජල මූලාශ්‍රයක් නැවතත් දිය එකතු වෙමින් පවතින භාග්‍යමත් අවධියක් හැටියටයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබුණේ අනුරාධපුර යුගයේදී. අනුරාධපුර යුගයේම පස්චිම භාගයේ වෙනකොට ධර්මයේ ඒකායන අරමුණ ඉවත් වෙලා විවිධ අරමුණු ඒ කරා යොමු වෙයි. පොළොන්නරු යුගයට එනකොට තව දුරට ලැබුණා. කෙමෙන් කෙමෙන් මේ පරිහානිය පැවත නුවර යුගයට එනකොට අපට සීල සමාධි ප්‍රඥා නොව දාන සීල භාවනාවත් නැති තරමට මේ සස් ශාසනයේ පිරිහීම් ලක්ෂණ පහළ වී තිබේම අවදි වෙන්නට ගත්තා. අද වෙනකොට ඒක ටිකක් දුරට අපට සතුටු වෙන්නට පුළුවන් තරමකින් සද්ධර්මයේ නිසි තැන ලැබෙමින් සිටු වෙලා ප්‍රතිපත්ති පූජාවෙන් ලෞතුරු ගුණේට උපහාර දක්වන තෙන් දකින්නට ලැබෙනවා. එහෙත් කනගාටුවක පිරිසකුයි ගොඩ නැගිලා තියෙන්නේ. අපි බනහන්නේ අපේ හාමුදුරුවන්ගෙන් විතරයි. වෙන කාගේවත් බන අපට ඕන නැහැ කියලා කියන්න තරම් සැහැසි වෙලා තියෙනවා. අපි බුදුහාමුදුරුව සරණ ගිහිල්ලා බුද්ධ ශ්‍රාවකයෙක් වුණාද? ඒ යතිවරයන් වහන්සේලා සරණ ගිහිල්ලා ඔවුන්ගේ ශ්‍රාවකයෙක් වුණාද කියන එක නම් ටිකක් හිතලා විමසලා බලන්නට වටිනවා. එනිසා අපි කාගේවත් ශ්‍රාවකයෝ වෙන්න නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෝ වෙන්නට ඕන. බුද්ධ ශ්‍රාවකයෝ වුණාම කාගේ ධර්මය සවන් දෙනවා? ඒ ධර්මයේ Tamanට ගැළපෙන ධර්මය තෝරගන්න පුළුවන්. අපට ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා සංසාර කතරෙන් එතර වෙන්න ඕන කියන. මෙන්න මේ පැනේ විසඳ ගන්න කවුරු හෝ යමක් කියනවා නම් ඒ දේ අපේ ප්‍රයෝජනයට ගන්න කාගේවත් අහනමක් නෑ. එනිසා අපි ටිකක් ඒ ගැනත් විමසිලිමත් වෙලා අද වගේ දවසක මෙදහත් සිටින් පක්ෂග්‍රාහී නොවි අන්තවාදී නොවි මෙදහත් සිටින් ධර්මයේ ගවේෂණය නොකොලොත් අපට සද්ධර්මයේ පිහිට ලබන්නට බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අසා දැනගන්න ධර්මයේ වුණත් අපට අතහරින්න වෙන වෙලාවක් එනවා. අපි ධර්මයේ පිළිබඳව අවබෝධය පිළිවෙලින් ලබන්නේ මූලිකව ලැබපු අවබෝධය එය මතම රැඳුණොත් ඉදිරියට යාමක් නැහැ. මුලින් ලැබපු අවබෝධය තුල අපි ඉදිරි පියවරකට යමින් ඒ ප්‍රාථමික අවස්ථාව අතහරිනවා. දෙවැනි අවස්ථාවේ මත පිහිටා තවදුරටත් ඉදිරියට යමින් ඒ අවස්ථාව අතහරිනවා. මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ වඩන්න ඕන එකක්, දියුණු කරන්න ඕන එකක්, එකතැන රැඳෙන එකක් නෙවෙයි. එනිසා අපි පිළිවෙලින් ඉදිරියට යන්න මහන්සි ගන්නට ඕන. අද දවසේ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා බුදුදහමේ පරමාර්ථය, අපි හැම දෙනාගේම අපේක්ෂාව නිවන. ඔබත් මගෙත් ඒකායන බලාපොරොත්තුව, ඒකායන ප්‍රාර්ථනාව නිවන නම්, ඒ නිවන නැමති උතුම් ප්‍රාර්ථනාව අපේක්ෂාව ඉටු වෙන්න නම් ඊට සරිලන නිවැරදි මාවතක් විවර වෙන්නට ඕන. හරි මගක් විවෘත නොවුනොත් අපි බලාපොරොත්තුව ඉටු කරගන්න බැරි වේවි. ඒක කවදාවත් ඉටු නොවන අපේක්ෂාවක් ප්‍රාර්ථනාවක් විතරක් වේවි. එනිසා අපේ ප්‍රාර්ථනාව, අපේ අපේක්ෂාව ඉටු නොවන අපේක්ෂාවක් නොව ඉෂ්ට වෙන, සිද්ධ වෙන ප්‍රාර්ථනාවක් බවට පත් වෙන්න ඕන. අන්න ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න නම්, ඉටු කරගන්න නම් අපි අඩු තරමින්, අවම තරමින් සක්කාය දෘෂ්ටියවත් දුරු කරගන්න වෙනවා. සක්කාය දෘෂ්ටිය දුරු කරගත්තේ නැතිව ඉන්නහාට යන මගක් නෑ. මේ ශාසනයේ මනාකොට පිහිටීම සිද්ධ වෙන්නේ එතනයි. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා සත්‍යාවිය ඕමට්ටු ඩයමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බිකු පරිබ්බජේ. පින්වතුනි, ඔබට අද දවසේ යමෙකු යෝජනා කළොත් මේ සංසාරේ දුකයි, මේ සතරෙන් මිදෙන්න ඕන, මෙහෙම කරලා බෑ, අපි මීට වඩා වේගවත්ව ගුණ පුරන්නට ඕන, ඒ සඳහා කැපවෙන්න ඕන, සීල භාවනා වඩන්ට යන්න ඕන කියලා ඔබට ආරාධනාවක් කළොත් ඔබ කුමක්ද කියන්නේ? අනේ මම කොහොමද යන්නේ, මට ඕනකම තියෙනවා, ඒත් මට ඉන්න විදිහක් නෑ, අපේ ගෙදර බලා ගන්න කෙනෙක් නෑ, නෝන මහත්මයාව තනි කරලා යන්න බෑ, මහත්මයාට කෑම ටික හදලා දෙන්න කෙනෙක් නෑ, දරු පැටව ටික බලා ගන්න කෙනෙක් නෑ, මේ දේපළ ගේ දොර රැක ගන්න කෙනෙක් නෑ, ආරක්ෂාව දාලා යන්න බෑ, නිවාඩු නෑ. මේ ආදී විවිධ හේතු කියමින් අපි මේ අවස්ථාව මගහරිනවා. එහෙත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, ඔබේ හිතට දරුණු අවියකින් පහරක් වැදුනොත් ඔබ කුමක්ද කරන්නේ? ප්‍රතිකාර කරගන්න රෝහලට යන්න බෑ කියනවද? මහත්යට කෑම ටික හදලා දෙන්න කෙනෙක් නෑ, අනේ මට නම් බෑ රෝහල් ගත වෙන්න කියලා කියනවද? දරුවෝ තනියම දේපල දාලා යන්න බෑ, රැකියාව දාලා යන්න බෑ කියනවද? නෑ. ඒ ඔක්කොටම වඩා ප්‍රධානත්වය ලැබෙනවා එහිසට ලද පහර නිසා ඇති වෙච්ච තුවාලය සුව කරගන්න. හිස ගිනි ගත්තොත්, එඳිවතට ගිනි ගත්තොත්, ඒක නිවා ගන්න උත්සාහ කරන්නේ නැතුව අනේ දැන් මේකට කාගෙන බලන්න ඕන කියලා ඒ පැත්ත ගැන හිතන්නේ නැහැ. ඒ ඔක්කොම අතහැරලා අපි ප්‍රධානත්වය දෙනවා හිස ඇවුලුණු ගින්න නිවා ගන්න, ඇවුලුණු ඇඳිවත නිවා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ හිසට පහරක් ලද වෙලාවේ, හිසට ගිනිගත්තු වෙලාවේ ඒකට පිළියම් යොදන්නට අනිත් ඔක්කොම අමතක කරලා ප්‍රමුඛතාවය දෙනවා වගේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බිකු පරිබ්බජේ. සක්කාය දෘෂ්ටිය දුරු කරන්න සිහි ඇතිව වහවහා හික්මෙන්න, හැසිරෙන්න, උනන්දු වෙන්න, වීරිය ආරම්භන්න කියලා බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම දේශනා කරා. දැන් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න මොනතරම් ප්‍රමුඛතාවයක් දෙන්නද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මුල් පද දෙකෙන් පැහැදිලි කළා. හිසට පහරක් ලද වෙලාවේ, හිස ගිනිගත් වෙලාවේ ඒ සුවපත් කර ගැනීම සඳහා, නිවා ගැනීම සඳහා යම් ප්‍රමුඛතාවයක් දෙනවා නම් ඒහා සමාන ප්‍රමුඛතාවයක් ජීවිතයේ තුල ලැබෙන්න ඕන සක්කාය දෘෂ්ටිය දුරු කරන්න. ඊටත් වඩා වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුයි කියලා කිව්වොත් ඒත් නිවැරදි. ඇයි මේ සංසාරේ ගත කරන්න වුණොත් හිසට වදින පහරවල් ගණන මෙච්චරයි මෙපමණයි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. සංසාරේ වැඳෙන්න වුණොත් හිත විනිගන්න වාර, ඇඳිවතට ඇවිලෙන වාර මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න මොනතරම් ප්‍රමුඛතාවයක් දෙන්නද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මුල් පද දෙකෙන් පැහැදිලි කළා. හිසට පහරක් ලද වෙලාවේ, හිස ගිනිගත් වෙලාවේ ඒ සුවපත් කර ගැනීම සඳහා, නිවා ගැනීම සඳහා යම් ප්‍රමුඛතාවයක් දෙනවා නම් ඒහා සමාන ප්‍රමුඛතාවයක් ජීවිතයේ තුල ලැබෙන්න ඕන සක්කාය දෘෂ්ටිය දුරු කරන්න. ඊටත් වඩා වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුයි කියලා කිව්වොත් ඒත් නිවැරදි. ඇයි මේ සංසාරේ ගත කරන්න වුණොත් හිසට වදින පහරවල් ගණන මෙච්චරයි මෙපමණයි කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. සංසාරේ වැඳෙන්න වුණොත් හිස විනිගන්න වාර, ඇඳිවතට ඇවිලෙන වාර මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හිසට පහරක් ලද වෙලාවේ හරි හිසට ගිනි ඇවුළුණු වෙලාවේ හරි සක්කාය දෘෂ්ටිය දුරු කරන්න මහන්සි වුණොත් ඒක දුරු කරගන්න පුළුවන් වුණොත් අනේ සංසාරය ආපහු කවදාවත් නම් ඒ වගේ දුකකටපත් නොවෙන්න ඒ වගේ වේදනාවකටපත් නොවෙන්න මග සලස ගන්නට පුළුවන් ෂේම භූමියකට යන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නියාගට ගත්ත පස් පිටක් පෙන්නලා අහනවා මහණෙනි මේ නියාග තියෙන වැලි කැටද වැඩි මේ මහ පොළොවේ තියෙන වැලි කැටද වැඩි අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ නියාග තියෙන වැලි කැට ගණනට සසඳන්න බෑ මේ මහ පොළොවේ තියෙන වැලි කැට. ඒක බොහෝමයි. එහෙමනම් මහණෙනි මේ සක්කාය දෘෂ්ටිය දුරු කරලා සෝතාපන්න භාවයට පත්තුන කෙනාට තියෙන ඉතුරු වෙච්ච දුකක් ඇත්තම් මහණෙනි මෙන්න මේ නියාගට ගත්ත වැලි කැට ගණනටයි. සෝතාපන්න භාවයෙන් නැතිකල යම් දුක්ඛ දාහයන් ඇත්නම් මහ පොළොවේ වැලි කැට ගණනටයි. එතකොට අපි සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන තැන මහ පොළොවේ වැලියට ගණනට මහා දුක්ගොඩකුයි බහා තබන්නේ. ඉන් එහාට ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ නියාගට ගත්ත වැලි ස්වල්පයක් වගේ. අටවෙනි ආත්ම භාවයකට යන්නේ නැහැ. සත්වෙනි ආත්ම භාවයෙන් මෙපිට ඒ පවතින පුංචි දුකක් සියලු දුක් නිමා කරලා අමා ශාන්තිය ලබනවා. එනිසා පින්වතුනි ඔබත් ඒ මහා දුක් ගොඩ නැති කරලා සියලු දුකෙන් මිදෙන මාවතට පිවිසෙන්නට නම් මේ ජීවිතේම සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න ජීවිතයේ ප්‍රමුඛතාවයක් දෙන්නට ඕන ලැබෙන්නට ඕන. අපි නැත්තම් කවදානම් මේ සංසාරයෙන් මිදෙන්නටද? ලෞතර බුදුවරු වුණ තරම් ලෝ පහළ වෙන්නට ඇති. අනේ තාම අපට ඒ ශාසනයකින් පිහිටක් ලබන්න බැරි වුණේ. අපි කවදාවත් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න ප්‍රමුඛතාවය නුදුන්නු නිසා අදවත් මේ ගෞතම ශාසනය තුල 2600ක් සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වෙලාවේ අපි යම් අදිස්ථානයක් ඇති කරගෙන යම් ප්‍රමුඛතාවයක් ජීවිතයේ තුල සක්කාය දෘෂ්ටිය දුරු කරන්ට ලබා දුන්නොත් මේ ජීවිතයේ තුල යම් සංසිඳීමක් අපට ලබන්න පුළුවන් වේවි. හැබැයි සක්කාය දෘෂ්ටිය දුරු කරන්න ඉස්සෙල්ලා සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ගන්න වෙනවා. දන්නේ නැති දෙයක් අපට කරන්න පුළුවන් කමක් නැහැ. අපේ පැල තමානේ ඉවත් කළ යුතු යම් පැලයක් ඇත්නම් ඒක අපි හඳුන ගන්න ඕන. ඉවත් කළ යුතු පැල පිළිබඳව දන්නේ නැත්නම් දන්නේ නැතුව ඉවත් කරන්න ගියොත් සමහර වෙලාවට තියාගන්න ඕන දේ ඉවත් කරලා ඉවත් කළ යුතු දේ තියාගන්න පුළුවන්. එනිසා අපි දුරු කරන්න ඕන මොකක්ද? සක්කාය දෘෂ්ටිය කියන්නේ කොහොමද? මෙන්න මේ පිළිබඳව අනුමාන දැනුමක් නුවණක්වත් අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන. අපි පින්වතුන්ගෙන් ඇහුවොත් සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා සමහර වෙලාවට ඒ සඳහා විවිධ උත්තර ලැබෙන්නට පුළුවන්. එහෙත් අපි හැමෝටම තියෙන්න ඕන ඒ පිළිබඳව සමාන උත්තරයක්. පොතපත කියවපු ඇත්තණන් කියාවි සක්කාය දෘෂ්ටිය විසි ආකාර වෙනවා කියලා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තානං එක එක උපාදානස්කන්ධයක් සතර ආකාරයෙන් බෙදිලා 20 ආකාරයක් වෙනවයි කියලා කියාවේ. ඒ පිළිබඳව ඊට වඩා එහාට අපි යමක් ඔබෙන් විමසුවොත් සමහර වෙලාවට ඒ ගැන හරි වැටහීමක් හරි දැනීමක් නොතිබෙනවා වෙන්න පුළුවන්. අපි මේ වෙලාවේදී ඒ ගැන ඔබෙන් විමසන්නේ නැහැ. එහෙත් ඔබ දන්න තරමකින් යම් උත්තරයක් පිළිතුරක් ඇතනම් ඒ අදහස හිතට ගන්න. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඔබ අදහස් කරගෙන හිටියේ ඔබ තෝරගත් උත්තරයේ පිළිතුර නිවැරදිද කියලා බලන්න. වැරදි නම් ඒක අපි නිවැරදි කරගන්න බලමු. අපට උත්තරයක් කියන්න නොතිබුණා නම් අපි අද ඉඳලවත් ඒකට උත්තරයක් මේ තුලින් හොයාගන්න බලමු. පින්වතුනි, මේ කෙටි වේලාවේදී ඒ රූපාදී ස්කන්ධ පිළිබඳව කතා කරන්න යන්නේ නේ. සක්කාය කියන වචනය අපි කෙටියෙන් අර්ථවත් කරගන්න විතරක් ඒ ගැන පුංචි හැඳින්වීමක් කරනවා. සක්කාය සක්කාය කියලා පැහැදිලි කළේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධය කියන තැනයි සක්කාය කියන තැනයි වචන දෙකක් වුණාට එකම අරුත. අර්ථයෙන් වෙනසක් නැහැ. පදබ්යංජනයන්ගේ වෙනසක් ඇති. නමුත් අරුත එකමයි. රූපාදී උපාදානස්කන්ධයන් පිළිබඳවයි පිළිබඳව මමය මගේය මගේ ආත්මයයි දෙඩි කොට ගැනීම වරදවා ගැනීම සත්‍ය වසා ගැනීම දෘෂ්ටිය කියලා කියනවා. දෘෂ්ටි කියන වචනය අපි අර්ථවත් කරගත්තොත් ඒ විදිහයි ඇත්තට පිටින් ඇත්ත වහගෙන වරදවා ගැනීම දෙඩි කොට ගැනීම කියන අරුත් සපේනවා. එතකොට රූපාදී ස්කන්ධයන් පිළිබඳව ඇත්ත ඇතිසැටියෙන් නොගෙන වරදවා ගැනීම සක්හාය දෘෂ්ටිය හැටියට අපිට කෙටියෙන් දක්වන්න පුළුවන්. හැබැයි අපි එහෙම කතා කළාට මේකේ අර්ථය අපට එන්නේ නැහැ. අපි ඒකේ අර්ථය වැටහෙන විදිහකට යමක් තේරුම් ගන්න බලමු. අපි හිතන්න පින්වතුනි, මේ අපි ඉදිරියේ පුංචි මේසයක් තියෙනවා. මම ඔබෙන් කතා කරලා හැවුවොත් මේසෙ කොහෙද තියෙන්නේ කියලා ඔබ අත දිගු කරලා පෙන්නාවි අපේ හාමුදුරුවනේ ඔය තියෙන්නේ කියලා. මම නැවත ඔබෙන් අහනවා, මේ කකුලකට අත දිගු කරලා මේ කකුලද මේසෙ කියලා. අනිත් කකුලට අත දිගු කරලා අහනවා, මේ අවයවයද මේසෙ? ඔබේ උත්තරේ වෙනවා, නෑ, ඒක මේසෙ නෙමෙයි. අනිත් කකුලට අත දිගු කරලා අහනවා, මේකද මේසෙ? අපේ හාමුදුරුවනේ, ඒකත් මේසෙ නෙමෙයි. මම අනිත් කකුලට අත දිගු කරලා අහනවා, එනම් මේකද මේසෙ? ඒකත් මේසෙ නෙමෙයි. මේ උඩ තට්ටුවට අත දිගු කරලා අහනවා, මේ ලෑල්ලද මේසේ? අපේ හාමුදුරුවනේ, ඒකත් මේසේ නෙමෙයි. එහෙනම් කො මේසේ? මේසයක් නැද්ද? මේසයක් තියනවද? මොකද්ද ඔබේ උත්තරය? සමහර වෙලාවට අපේ සමහර වෙලාවට ඒ උත්තරේම වෙන්න පුළුවන් ඔබට තියෙන්නේ. හාමුදුරුවනේ, ওই ටික ඔක්කොම එකතු වුණාමයි මේසේ. මං හිතන මේ හුඟක් දෙනෙක්ගේ උත්තරයක වෙන්න පුළුවන්. හොඳයි, මේ අවයව ටික ඔක්කොම එකතු වුණාම මේසෙනම් මම මේ ටික කෑලිවලට ගලවලා ඒක එන කෑල්ලක්වත් අඩු නොවෙන්න මිටියක් බඳලා මේ පැත්තකට කළොත් මම එතකොට ඇහුවොත් කෝ මේසෙ කියලා? ඔබට පෙන්වන්න මේසයක් දෙනවද? ඒ අවයව ටික ඔක්කොම මේසෙනම් එතන අවයව ටික ඔක්කොම තියෙනවා. ඇයි ඒකට මේ සිනෝ කියන්නේ? අවයව ටික ඔක්කොම මේසණන් එතනක් තියෙන මේසෙ වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නේ නෑ. එහෙනම් මේසෙ කියන්නේ මොකකටද? මේසෙ කියන්නේ මොකද්ද? මේසෙ කියලා දෙයක් නැද්ද? සමහර වෙලාවට කෙනෙක් මේ විදිහට බලලා මේක පරමාණු දක්වා කඩලා බෙදලා සමහර විට ඊටත් එහාට ධාතුව දක්වාම බෙදලා බලලා කියයි මේසයක් නැහැ කියලා. මෙතන මේසයක් නැහැ කියලා. මේසයක් නැහැ කියලා කිව්වොත් හරිද? මේසයක් තියෙනවා කිව්වට වඩා භයානකයි ඒ උත්තරේ. මේසයක් නැහැ කියපු එක. නැහැ කියන එක උච්ඡේද දෘෂ්ටිය. තියෙනවා කියන එක සාස්වත දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටියට වඩා භයානකයි උච්ඡේද දෘෂ්ටිය. මේසයක් නැහැ කියලා කිව්වොත් ඒක අයිති උච්ඡේද දෘෂ්ටියට. සග්ගාවරණ මග්ගාවරණයි. ස්වර්ගයත් ආවරණය වෙනවා, මාර්ගය නිවනත් ආවරණය වෙනවා උච්ඡේද දෘෂ්ටියේදී. සාස්වත දෘෂ්ටියේදී මාර්ගය ආවරණය වෙනවා, නිවන ආවරණය වුණත් ස්වර්ගය ආවරණේ නැහැ, සුගතියට ආවරණයක් නැහැ. ඒක ලබන්න පුළුවන්. එනිසා උච්ඡේද දෘෂ්ටියට වඩා සාස්වත දෘෂ්ටියේ වටිනාකමක් තියෙනවා. නමුත් අපි සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන තැන, සම්මා දිට්ඨියට දර්ශනයට පැමිණෙනවා කියන තැන මේ අන්ත දෙකම නැහැ. ඇත කියන අන්තයක් නැහැ, නැත කියන අන්තයක් නැහැ. මේ අන්ත දෙකට නොවැටුණු තැනයි මැදුම් පිළිවෙත ගොඩනැගෙන්නේ. ලෝකෝත්තර දැක්ම දර්ශනය ගොඩනැගෙන්නේ සක්කාය දෘෂ්ටියෙන් මිදුණු බව හමු වෙන්නේ තැනයි. එහෙනම් දැන් අපිට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ? එක්කො මේසයක් ඇත කියන්න වෙනවා, එක්කො මේසයක් නැත කියන්න වෙනවා. ඔබ කල්පනා කරලා බලන්න, ඇසූ ධර්මයේ තුල මීට වඩා උත්තරයක් ඔබට සපයන්න පුළුවන්ද කියලා. මේ අන්ත දෙකට නොවැටෙන උත්තරයක් ඔබට තියෙනවා නම් විතරක් ඔබ සක්කාය දෘෂ්ටියෙන් දුරු වෙච්ච, ලෝකෝත්තර දර්ශනයට පැමිණි සම්මා දිට්ඨිකයෙක්, මගඵල අධිගමලාභියෙක් කියලා නම් කරගත්තට කමක් නැහැ. හැබැයි ඔබට කවුරු නාම ගෝත්‍ර දුන්නත්, සම්මාන තනතුරු දුන්නත්, ඔබ මගඵල ලබලා කියලා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් නැත්තම් ඔබ රැවටිච්ච බවත් අමතක කරන්න එපා. මේ ඇත නැත කියන අන්ත දෙකට නොයටි මේසය පිළිබඳව ඔබට උත්තරයක් සපයන්න පුළුවන් නම් විතරයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අවයව ඇති තැන, සත්වයාය පුද්ගලයාය මමය කියන සම්මුතියෙන් මිදිලා නිදහසක් ලැබුවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. එනිසාම නාප වෙන්න එපා, මේක ඇත්ත. ඇත්ත නිරස වෙන්න පුළුවන්. ඔබ අවංක වෙන්න ඔබට මේ සඳහා මොකද්ද කියන්න තියෙන්නේ කියලා. දැන් අපේ පින්වතුන් හුඟක් දෙනෙක් මෙන්න මේ වගේම පරිශනාවක් මේ කය ඇසුරු, හැබැයි අමතක කරන්න එපා මේක ලොකු මිත්‍යා දෘෂ්ටියක් බව. මෙහෙම ගත්ත උත්තරේ වැරදි. එහෙනම් අපි නිවැරදිව ඒ ගවේෂණයේ පරිශනාව කරන්න නම් අපි මේ ගත්ත නිදර්ශනය තුළ තව ටිකක් විමසිලිමත් වෙන්න බලමු. අපි තවත් පුංචි උදාහරණයක් අරගත්තොත්, ඔබ දන්න ඕනම තැනකින් නිදර්ශනයක් අරගන්න පුළුවන්. අපි බලමු මේ ගෙයක් කියලා තියෙන තැන. එහි තියෙන අවයව ටික අපි වෙන් කරලා ගත්තොත්, ගල්, ගඩොල්, සිමෙන්ති, වැලි, ලී, උළු, මේ ආදී දේ තමයි අපි ගෙයක් කියලා කතා කරන තැන තියෙන්නේ. අපි වෙන් කරලා ඇහුවොත් අපිට ගේ හමු වෙන්නේ නැහැ. ඒ වගේම මුල කඳ අතු ඉති කොළ මේ සියල්ල ඇති තැන අපිට ගහක් හමු වෙනවා. ඒත් අපි ගහ කියන්නේ මුලටද, ගහ කියන්නේ කඳටද, ගහ කියන්නේ අතු වලටද, ගහ කියන්නේ ඉටි වලටද, ගහ කියන්නේ කොළ වලටද? මේකක්වත් ගහ නෙමෙයි. එහෙනම් මොකද්ද ගහ? කොළ ගහ නොවන කල, ඉතිත් ගහ නොවන කල, අතුත් ගහ නොවන කල, කඳත් ගහ නොවන කල, මුලත් ගහ නොවන කල ගහ යනු කුමක්ද? ඔන්න අපට සොයන්න තැනක්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර තමයි ධර්මයේ තුලින් අපට තව විදිහකින් දේශනා කරලා තියෙන්නේ. මේ කකුලත් මේ සිනවන කල, දෙවෙනි කකුලත් මේ සිනවන කල, තුන්වෙනි කකුලත් මේ සිනවන කල, සතරවෙනි කකුලත් මේ සිනවන කල, උඩ මේස ලෑ තට්ටුවත් මේ සිනවන කල, මේසය යනු කුමක්ද? අපට උත්තරයක් නැති ප්‍රශ්නයක් වගේ පේන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නයට උත්තර තමයි පංච උපාදානස්කන්ධ නමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ න්‍යාය. මේක සමීකරණයක්. ඒ සමීකරණය මනාව පිහිටුවා ගන්න පුළුවන් වුණොත් තමයි සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. අපි පංච උපාදානස්කන්ධය දිහා බලන්නේ ආත්මීය භවක ඉඳගෙන. හරියට මේසේ කකුල, මේසේ ලෑල්ල, මේසේ තට්ටුව, මේසේ රෙද්ද, මේසේ උඩ, මේසේ යට කියලා කතා කරනවා වගේ. දැන් බලන්න මේසේ කියන්නේ මොකද්ද? දැන් අපිට වෙන වෙනම හොයනකොට මේසේ කියන තැනකුත් හම්බ වුණේ නෑ. නමුත් අපි කතා කරනවා මේසේ කකුල. මේසෙට අයිති දෙයක් වුණා. දැන් මේසේ මේ අයිතිකරු කවුද? සැඟවිච්ච තැනක් තියෙනවා. නුවණ ඇති ඇත්තන්ට යමක් වටහා ගන්න පුළුවන්. ගහේ කොළ, ගහේ අතු, ගහේ ඉටි, ගහේ කඳ, ගහේ මුල. දැන් හොඳට අපි බැලුවා මුලද අතුද ගහද, මුලද කඳද අතුද ඉටිද කොළද ගහ කියන්නේ කියලා. එහෙම බලනකොට ගහ කියන තැන සංග වෙනවා. නමුත් අන්තිමට ගහට අයිති දෙයක් බවට පත් වෙනවා අතු ඉටි කොළ කඳ මුල. දැන් බලන්න ගහ කියන සම්මතයේ ගොඩනැගෙන්නේ මේ අවයව ටික එකතු වුණාට පස්සේ. එතකන් ගහ කියන සම්මතයවත් නැහැ. නමුත් සම්මතය කොච්චර බලවත් වෙනවද අන්තිමට මේ පවතින ධර්මතාවයේ හිමිකරුවා බවට පත් වෙලා. මෙන්න මේ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ඇති කල්හිමයි මම කියන අදහසක් උපදිනවනම් උපදින්නේ. උපන්නට පස්සේ මගේ කය වේදනාව මගේ, සංඥාව මගේ, සංඛාරය මගේ, විඥානය මගේ. දැන් ඔබට දෘෂ්ටිය පිළිබඳව යම් අනුමාන නුවණක් හදාගන්න පුළුවන්. අර මේසේ කියලා අපි ගත්ත නිදර්ශනයේ, ගහ කියලා ගත්ත නිදර්ශනයේ ටිකක් හිතලා බැලුවොත් ගහ කියන්නේ මුලත් කඳත් අතුත් ඉතිත් කොළත් නොවේ නම්, මේසේ කියන්නේ මේ අවයව ටික නොවේ නම්, මේසේ කියන්නේ ගහ කියන්නේ කුමක්ද? ඒ ඉබේ පහළ වෙන අවයව ටිකට අයිති නැති දෙයක් කොහෙද නිර්මාණය වෙන්නේ? ඒ නිර්මාණය වෙන සම්මතයට කොහොමද මේ අවයවවල අයිතිය පැවරෙන්නේ? ඔන්න අයිතිය පැවරෙනවා කියන තැන අර දුරුකල යුතු සක්කාය දෘෂ්ටියේ දිලා. අපි මේක මේසේ කියනකොට මේක මේසේ කකුල කියනකොට, මේක මේසේ රෙද්ද කියනකොට, මේසේ උඩ කියනකොට, මේසේ යට කියනකොට, එතනත් සක්කාය දෘෂ්ටිය එදිලා. අපි හිතාගෙන ඉන්නේ මේ බඹයක් පමණ සිරුර පිළිබඳව කියලා. නෑ නෑ. මේ මුළු ලෝකයේ විශ්වය පිළිබඳවම සක්කාය දෘෂ්ටිය පැතිරිලා තියෙනවා. සත්ත්ව, පුද්ගල, ආත්ම, යමක්, දෙයක් හැටියට මේ ලෝකයේ තුල කුමක් හෝ දකිනවනම් ඒ දකින හැම තැනකම සක්කාය දෘෂ්ටියේදීලා දකින බවක් දකින්nek නිර්මාණය වෙනවනම් අහන බවක් අසන්nek නිර්මාණය වෙනවනම් ඒ හැම තැනකම සක්කාය දෘෂ්ටියේදීලා එහෙනම් මේ හැම තැනකම පැතුරුණු වැරදි සංකල්පයකින් අපට නිදෙන්න තියෙන්නේ ඔය ටික තවදුරටත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් පුංචි නිදර්ශනයක් මම ඉදිරිපත් කරන්නම් නිතර හුරු පුරුදු නිදර්ශනයක් අපි නිතර කතා කළ නිදර්ශනයක් දිය පිපාසිතව බල්ලෙක් පිපාසයේ සංසිඳව ගන්න පෙන් පොදක් හොයාගෙන යන ගමනේදී දිය පිරුණු පුංචි විලක් දකින්න ලැබුණා පිපාසාවෙන් පෙළුණු බල්ලා දිය ටිකක් බොන්නට විල තේබුණා. පුදුමයක් විස්මිත දර්ශනයක්. තවත් බල්ලෙක් ළිඳේ ඉන්නවා. තවත් බල්ලෙක් ළිඳේ ඉන්නවා දුටු මේ බල්ලා. ඒ බල්ලා පිළිබඳව දැඩි සිතක් කෝප හිතක් ඇති කරගත්තා. වෛරයක් තරහවක් ඇති කරගත්තා. ඒ තරහෙන් ඒ බල්ලාට බුරන්න ගත්තා. විල වටා කැරකෙමින් පොළව පහුරු කාමින් විරෝධතා දක්වන්න ගත්තා. දැන් බලන්න බල්ලා සතු කායික ක්‍රියාවක් තියෙනවා, බුරණ වාචික ක්‍රියාවක් තියෙනවා, දේශසහගත වෙච්ච මානසික ක්‍රියාවක් තියෙනවා. අපි මේ ටිකට කියමු කාය සංකාර, වාචී සංකාර, මනෝ සංකාර කියලා. තේරෙන විදිහට කිව්වොත් කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියලා කියමු. දැන් මේ ත්‍රිවිධ කර්මයේම කුමකට සාපේක්ෂකවද? මේ කර්ම රැස් වෙන්නේ කුමකට සාපේක්ෂකවද? බල්ලෙකුට සාපේක්ෂකව. ඇත්තටම ළිඳේ බල්ලෙක් ඉන්නවද? අර දිය පිරුණු විලේ බල්ලෙක් ඉන්නවද? සැබවින් එතන තියෙන්නේ තමාගෙම ඡායාව නම් තමාගෙම ඡායාවට බල්ලෙක් කියලා රැවටුණා නම් දැන් බල්ලා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ඇති කරගෙන සසරේ නැවත නැවත දුවැදින්නේ සසරේ නැවත නැවත උපදිමින් ජරා මරණ දුක් විඳින්නේ එයි දැන් බලන්න නැවත නැවත උත්පත්ති ප්‍රතිසන්දි ලබන්නේ කර්ම නිසා. දැන් අපට පේනවා බල්ලට මෙතන කාය කර්මයක්, වාක් කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා අකුසල සහගත. ඕක කුසල සහගත කරගන්නත් පුළුවන්. ඒ බල්ලා ළිඳේ ඉන්න බල්ලව දැකලා බල්ලා පිළිබඳව මිත්‍රත්වයක් ඇති වෙන්න පුළුවන් හිතේ. අද්වේෂී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ බල්ලා එක මිත්‍ර වෙන්න ඕන කමින් බුරන්න පුළුවන්. ඒ බල්ලාව ගොඩට ගන්න, යාළු වෙන්න, සෙල්ලම් කරන්න, එන්න ගොඩට කියලා කතා කරනවා වගේ බල්ලාගේ කායික ක්‍රියාකාරකම් පේන්න පුළුවන්. ඒක අකුසල් නෙමෙයි, ඒක කුසල්. දැන් බලන්න බල්ලට කුසලය, අකුසලය, පින, පව මේ කියන දෙකම උපදවන්න පුළුවන් උනේ බල්ලෙකුට සාපේක්ෂව. දැන් බල්ලෙක් ළඳේ ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔබට මට. මට තේරෙනවා ඔබට තේරෙනවා බල්ලා මෝඩයි කියලා. ළඳ මත ඇඳුණු තමාගේම ඡායාවට බල්ලෙක් කියලා රැවටිලා නේද? මේ බල්ලා මේ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කරගන්නේ කියලා පේනවා. හැබැයි ඔබයි මමයි ඒ වගේම තැනක රැවටෙනවා කියලා අපට තේරෙන්නේ නෑ. බල්ලා ළිඳ මත ඇදුණු ඡායාවට රැවටෙනවා වගේම අපිත් ඔය වගේම ඡායාවකට රැවටිලා සත්ව පුද්ගල ආත්ම කියන බල්ලා බල්ලෙක් පිළිබඳව සංකල්පයක් ඇති කරගත්තා වගේ අපද සත්ව පුද්ගල ආත්ම සංකල්පයක් උපදවාගෙන ඊට සාපේක්ෂකව කුසල කුසල පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ සංඛාරයන් රැස් කරනවා කියලා නොදන්නවා වෙන්න පුළුවන්. එහෙත් මේ පුංචි නිදර්ශනය තේරුම් ගත්තොත් අපට හරි ලේසි මේ කියා දෙන්න යන ධර්මයේ පැහැදිලි කරගන්න. දැන් බලන්න ලිඳ මත පවතින යථාර්ථයක් තියෙනවා. ලිඳේ පවතින යථාර්ථයක් ඇත්තක් තියෙනවා. මොකද්ද? ඡායාවක් තියෙනවා. ඡායාව ඉබේ හටගත්තේ නෑ. ඡායාව හටගන්න හේතුත් තියෙනවා. ඒ හේතු නිසා හටගත්ත ඵලයක් තියෙනවා. මේක ඇත්තක්. තත අවිතත අනඤ්‍යතත සත්‍ය වශයෙන් ඇති පවතින යථාර්ථයක් ඒක. හැබැයි නැති දේ මොකද්ද? ඇති බවට ගත්ත. බල්ලා තවත් බල්ලෙක් ඉන්නවා කියලා ගත්ත අදහස නැතිම දෙයක් ඇති බවට සිතින්ම වර්ධවා ගත්ත සංකල්පයක් දෘෂ්ටියක් පමණයි. දැන් මෙතන තියෙනවා පවතින ධර්මතාවයක් තියෙනවා ඇත්තටම නැති. එහෙත් ඇති බවටම පිළිගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඔන්න දෘෂ්ටිය කියන වචනේ අර්ථය තේරුම් ගන්න මෙතන. දැන් ඇත්ත සත්‍ය වශයෙන් පවතින යථාර්ථයක් තියෙන ඡායාව හා ඡායාව හට ගැනීමට හේතු ටික. දැන් මේ ඇත්ත වැහිලා ඇත්තට පිටින් නැතිව දෙයක් දෙඩි කොට ගන්නවා. බල්ලට බල්ලෙක් ඉන්නවා දැන් ළඟේ. දැන් මේ බල්ලට ප්‍රේම කරනවා වෙන්න පුළුවන්. ඒ බල්ලට ද්වේෂ කරනවා වෙන්න පුළුවන්. ඒ මත බල්ලගේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම සිද්ධ වෙනවා. දැන් බලන්න දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා. බල්ලෙක් කියලා ඇති කරගත් අදහස දෘෂ්ටියක් කියන්නේ ඔන්න ඕකයි. ඔන්න ඔය වගේම යථාර්ථයක් ඇති තැනකනම් මම සත්වයා පුද්ගලයා ආත්මය කියන අදහස ගොඩ නැගිලා තියෙන්නේ. අන්න එතනට දෘෂ්ටිය කියන්නේ ඔන්න ඔය අරුතේ. දැන් බල්ලා බල්ලෙක් නැති තැනක බල්ලෙක් ඇත කියලා ඇති කරගත් අදහස කොච්චර මිත්‍යාවක්ද කියලා ඔබට තේරෙනවා. හැබැයි මම කියලා සත්වයේ පුද්ගලයෙක් කියලා ගත්තේ අදහසේ වැරද්ද පේන්නේ නැහැ. යම් දවසක අපි සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන තැනට එනකොට මෙන්න මේ ළිඳ මත පවතින යථාර්ථය හා ඒ මත ඇති වෙච්ච මිත්‍යා දෘෂ්ටිය වෙන් වෙලා අපි දකින්නේ යම්සේද මේ හා සමාන වෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ අර ඡායාව හා ඡායාව හට ගැනීමට හේතු යථාර්ථයේ පවතින ඇත්තක් වගේ මේ ස්කන්ධ ටික ඇත්තක්. ඒබඳු ඇත්තක් ඇති තැනක මමය මගේය සත්වයාය පුද්ගලයාය කියන ඇති කරගත් අදහස බල්ලෙක් කියලා ඇති කරගත් දෘෂ්ටිය වගේ. දැන් ඊළඟට බලන්න බල්ලා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කුසල අකුසලව කරගන්නේ පවතින ඇත්තට සාපේක්ෂකව නෙමෙයි. නැති දෙයක් ඇති බවට ඇති කරගත්ත ඒ දෘෂ්ටියට සාපේක්ෂකව දැන් මේ කාය කර්ම වාක් කර්ම මනෝ කර්මයට අනුරූපීවයි සසරේ නැවත නැවත මේ බල්ලා උපදින්නේ. දැන් බලන්න සසරේ නැවත නැවත ඉපදීම දුක නම් ඒ දුක ඇති කරන්නේ මේ කර්ම සමුදය කරගෙන. දැන් කර්ම සංස්කාර සකස් වෙන්නේ බල්ලෙකුට සාපේක්ෂව. දැන් බලන්න බල්ලා ඇත්ත ඇතිසිටින් දැක්කනම් පවතින යථාර්ථය දැක්කනම් බල්ලට බල්ලෙක් හමු වේවිද? බල්ලා බල්ලා කියන තවත් බල්ලෙක් ඉන්නවා කියන වැරදි දෘෂ්ටියෙන් මිදුණොත් කාය කර්ම වාක් කර්ම මනෝ කර්මයට ඉඩ නැහැ. කර්මයට ඉඩ නැති වුණොත් කර්මානුරූපව සිදුවෙන ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාකයට ඉඩකුත් නැහැ. එහෙනම් සතර ගමන නිමා කරනවා කියන්නේ මෙන්න මේ වගේ තැනකින් අපි තවදුරටත් මේ ටික මේ නිදර්ශන ටික හොඳට මතක තියාගෙන විමසන්න. පඹයෙක් ඇති තැනක මිනිස්සෙක් කියන අදහසක් ඇති කරගත්තොත් අපි මිනිස්සයා කියන අදහසට සාපේක්ෂව මිනිස්සයා ඊශ්වරය මෙව්වා, බ්‍රහ්මයා මෙව්වා, දෙවියන් වහන්සේ මෙව්වා, ඉබේ හටගත්තා, පෙර ආත්මයක ඉඳලා ආවා, මරුණාට පස්සේ ආපහු උපදිනවා. එයා හොඳ කෙනෙක්, එයා නරක කෙනෙක්, සිල්වත් කෙනෙක්, දුර්ජන කෙනෙක්, අසත්පුරුෂ කෙනෙක්, යහපත් කෙනෙක්, මට අයිති කරගන්න ඕන, මරලා දාන්න ඕන, මේ වගේ විවිධාකල්ප සංකල්ප මතවාද, කුසල අකුසල චිත්ත ගති කෙනෙකු තුල පහළ වෙන්න පුළුවන්. මිනිසයාට සාපේක්ෂ. හැබැයි පඹයා පඹය හැටියට දැක්කොත් ඒ බ්‍රාහ්මණ නිර්මාණවාද, දේව නිර්මාණවාද, ඊශ්වර නිර්මාණවාද, අහේතුක අපච්චේවාදයට ඉඳ නැහැ. පෙර ආත්මයක ඉඳලාවද මතුවා ඇත්ත ඇතිසිතින් දැක්කොත්. එහෙනම් අපි දැන් සමාන කරගන්න ඕන පඹයා යන තැන සමානයි ස්කන්ධ ටිකට. පඹේ කැටි තැන ඇති කරගත්ත මිනිස්සු කියන අදහස සමානයි දෘෂ්ටියට. සක්කාය දෘෂ්ටියට. සත්පුද්ගලාත්ම කියන අදහසට. දිය මත ඇඳුණු ඡායාව හා ඡායාව හට ගැනීමට හේතු ටික ඇත්ත යථාර්ථයේ ස්කන්ධ වලට සමානයි. නැති තැනක බල්ලෙක් කියලා අති කරගත් අදහස සක්කාය දෘෂ්ටිය. අවයව ඇති තැන මේස කියලා ඇති කරගත් අදහස, අවයව ඇති තැන ගහ කියලා ඇති කරගත් අදහස, අවයව ඇති තැන ගේ කියලා ඇති කරගත් අදහසත් මේහා සමාන වෙනවා. රූපාදී ස්කන්ධ ඇති තැන සත්ව පුද්ගලාත්ම මම කියලා ඇති කරගත් කාය දෘෂ්ටියෙන් මිදෙන්න නම් අපි ඇත්ත දකින්න ඕන. පඹයා පඹයා හැටියට දැක්කොත් මිනිසයා කියන අදහසට ඉඳ නැහැ එතනින් එහාට. ඒ අදහස නැති වෙනකොට ඒ මත ගොඩ නැගුණු යම් තාක් සංවාද මතවාද වේ නම් ඒවට ඉඳ නැහැ. බල්ලා ඇත්ත දැක්කොත් අනේ මම රැවටිලා නේද කියලා තමා තුළ ලැජ්ජාවක් හටගන්න පුළුවන්. කලකිරීමක් ඇති වෙන්න පුළුවන් මම මුච්චර මොඩද කියලා. ඉන් එහාට ගොඩ නැගෙන කර්ම ශක්තිනේ ඇත්ත දැක්කහම. අන්න ඒ වගේ අපි මේ ගහ කියලා කතා කරලා තැන, මේසි කියලා කතා කරලා තැන, ස්කන්ධ කියලා කතා කරන තැන ඇත්ත තේරුම් ගන්න උත්සාහ කළොත් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා මේ ජීවිතය තුළ ওই සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න. ඒ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න නම් අපිට න්‍යායක් ඕන. ආර්ය න්‍යායක් තියෙනවා. ඒක හරියට සමීකරණයක් වගේ. අපි මේ මේසි කියලා කතා කරපු තැන කොහොමද මේසි උපදින්නේ කියලා හෙව්වොත් මං ඇහුවොත් මේසි කොහෙද තියෙන්නේ කියලා ආපහු වතාවක් මං ඔබෙන් මේසි කොහෙද කියලා ඇහුවොත් සමහර කෙනෙක් ආපහු අත දීපු කරලා පෙන්නාවි. දැන් අපි කොටස් වලට බෙදලා බැලුවා මේසිකෝ කියලා නේ. තවදුරටත් මේක පරමාණු දක්වා කඩලා 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 බැලුවත් මේසි හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේසි කොහෙද? මේසි කොහෙද උපදින්නේ? මේක කොහෙද උපදින්නේ? ඔන්න අපට අර නිදර්ශන ටික මතක නම් බල්ලගේ හිතේ තමයි බල්ලෙක් කියන අදහස උපන්නේ. ඇත්ත නෙමෙයි. සිතින් උපදවාගත්ත වැරදි සංකල්පයක්. පඹේ කැටි තැන මිනිසියා කියන අදහස සිතේ උපන්නේ. නේ? එහෙනම් මේක කියන අදහස කොහෙද උපදින්නේ? හිතේ. ගහ කියන අදහස උපදින්නේ කොහෙද? සිතේ. මේවා ඔක්කොම නාම ධර්ම. අපි නාම රූප දෙක එකතු කරලා තමයි මේ මේති කියන්නේ. නාම රූප පත්‍ය අවිඥානං. දැන් බලන්න පඹයා පවතින යථාර්ථය. මිනිසියෙක් කියලා කෙනෙක් වරදවා ඇති කරගන්න අදහස. දැන් පඹයා කියන පවතින යථාර්ථයට මේ උපදවාගත් අදහසේ කිසිම අයිතියක් නැහැ. සම්බන්ධයක් නැහැ. ඒ වුණාට දෙවෙනි පියවරට යනකොට අර මිනිහෙක්මයි. දැන් බලන්න පඹයා කියන එක වෙනම එකක්. එතන පවතින යථාර්ථය වෙනම එකක්. මිනිසයා කියලා උපදවාගත් අදහස වෙනම එකක්. අපි අර ටික රූප මේ ටික නාම කියලා බෙදුවොත් නාම රූප දෙක එකතු වෙලා අර මිනිහෙක්මයි. දැන් අපිට ඇත්ත වෙහුණා. පඹයා පේන්නේ නැහැ දැන්. මිනිහෙක්මයි පේන්නේ. අපි ඊළඟට මේ මිනිහා මැව්වේ කවුද? කොහොමද හටගත්තේ, කොහේ ඉඳලාද ආවේ, කොහෙටද යන්නේ, එයා හොඳ කෙනෙක්ද, එයා නරක කෙනෙක්ද, මේ විදිහේ නොඑක් බෙදීම් වලට ලක් කරනවා සමාජය තුළ. මෙන්න මේක තමයි අපි දැක ගන්න ඕන ඇත්ත. මෙන්න මේ අවයව ටික මෙහෙම ඇති කල්ලි කොහොමද මේ අදහස උපදින්නේ කියලා. පංච උපාදානස්කන්ධය නමින් දක්වලා තියෙන මේ න්‍යාය, චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. මෙන්න මේසයක් කියන දැනගැනීමට එන හැටි මේ පංච උපාදානස්කන්ධය කියලා දක්වපු න්‍යාය තුල දක්වලා තියෙනවා. අපි පංච උපාදානස්කන්ධය කියන තැනින් අපි දකින්න උත්සාහ කරන්නේ පුද්ගලයෙක්ව, සත්වයෙක්ව, ආත්මයක්ව. හරියට පඹයා මිනිසියෙක් කියලා හිතාගෙන අපි මිනිස්යාව හොයනවා පඹයාගේ කැලි කැලි වලට ගලවලා. මේ රූපස්කන්ධයේ මිනිසියා කියලා හිතාගෙන මිනිස්යාගේ කැලි කැලි වෙන් කරනවා මිනිස්යා නැති කරන්න. කෙස් ලොම් නියදත් සම්මස් නහර කීකිය හොයන මිනිස්යාව. අපි දන්නේ නැහැ මිනිස්යා කියන අදහස හිතේ උපන් එකක් කියලා. සිතේ උපන්න අදහසක් නම් ඒක දුරු කරගන්න වෙන්නේ මෙහිමයි. එහෙනම් අපි මේ නාම රූප දෙකේ එකතු වීම නොවන්නට ඇත්ත ඇතිසැටියෙන් දැක්කොත් අඹයක් ඇති තැනක මේ බඳු අදහසක් උපදිනව නේද කියලා අපි වෙන් කරගත්තොත් අර පඹයක් ඇති තැනක අර මිනිස්සේ කියන මිත්‍යාවට අපි යන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන එහෙත් රූපයත් ගැටිලා චක්කු විඥානේ ඉපදිනවා, ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වෙනවා. මෙන්න මේක තමයි ධර්ම න්‍යාය. අපි මේක පුද්ගල පදනමට බහැලා නෙවෙයි, පුද්ගල පදනම දුරු වෙන විදිහට මේ ධර්ම න්‍යාය විසඳ ගන්නට ඕන. එහෙට රූපයේ ගැටෙනකොට චක්කු විඥානේ උපදිනවා. උන්වහන්සේ දේශනා කරනවා එහෙත් රූපයත් රූප උපාදානස්කන්ධයටත්, චක්කු සංපස්සයෙන් හට ගන්න වේදනා වේදනා උපාදානස්කන්ධයට, රූප සංඥාව සංඥා උපාදානස්කන්ධයට, සංඛාරයේ සංඛාර උපාදානස්කන්ධයට, චක්කු විඤ්ඤාණේ විඤ්ඤාණ උපාදානස්කන්ධයට යනවායි කියලා. මහාත්‍යපදෝපම සූත්‍රයේ, මදුපිණ්ඩික සූත්‍රයේ අපට නිදර්ශන සපයනවා මේ වට. දැන් බලන්න මෙන්න මේ තුල උපාදානස්කන්ධ පහළ වෙලා තියෙන්නේ. දැන් අපි බලන්න ඕන මොකද්ද මේ තුල සිද්ධ වෙන්නේ. දැන් අපට හැට රූප ගැටිලා හිතක් පහළ වෙලා ඒ හිතේ සිතුවිලි උපදිනවා. වේදනා සංඥා චේතනා කියන්නේ සිතුවිලි. මේ ඉපදින ධර්මීය ඉපද නිරුද්ධ වෙනවා. හැබැයි අපිට දකින දෙයක් තියෙනවා. දකින්නෙක් නිර්මාණය වෙලා හැමතිස්සෙම. මම කියලා පුද්ගලයෙක් කියලා අමුතුවෙන් ගන්න ඕනේ නැහැ. දකින්නෙකු නිර්මාණය වෙලා. දකින දෙයක් නිර්මාණය. අපිට හැමතිස්සෙම මේ ස්කන්ධ ටික, මේ ආයතන පහළ වෙන තැන පුද්ගලයෙකු නිර්මාණය වෙලා. අපි මෙන්න මේ පුද්ගලයා නිර්මාණය වෙන තැන අර බල්ලා රැවටෙනවා වගේම රැවටීමක් තියෙනවා. අපි හැමදාම සිතේ පංසිතුවිලි ටිකමයි දකින්නේ. හැබැයි රූපයේ දැක්ක කියන මෝඩකමකට ගිහිල්ලා තියෙනවා. අපි දකින්නේ මොකද්ද කියලා ඇත්ත ඇති සැටියෙන් විමසගත්තොත් මල්ලාදිය මත ඇඳුණු ඡායාව දැකලා පටලවාගත්ත වරදක් මිසක්, වැරදි දෘෂ්ටියක් මිසක් මේ තුල සත්පුද්ගලාත්ම භවෙන් මිදුන දුරු වුණා වෙන්නේ. එතකොට අපට ස්කන්ධ ටික දුක්ඛ ලක්ෂණ වලින් යුක්තව පහළ වෙනවා. මේ ඇති වෙන අදහස සමුදය සත්‍යයට යනවා. දුක්ඛේ ඥානං සමුදය ඥානං. මේ දුකත් සමුදයත් දෙක වෙන් වෙච්ච තැන ඉදං උච්චිත සම්මාදිට්ඨි. ඔන්න ලෝකෝත්තර දැක්මට එන තැන මෙන්න මෙතන. ඉතින් එහෙමනම් අපිට හැමතිස්සෙම දුකත් සමුදයත් දෙක එකතු වෙලක් සිතේ උපන් නාම ධර්ම ටික මේ අවයව ටිකටම අයිති වෙලා මේ මේස කියනකොටම නාම රූප දෙක එකතු කරලා දැන් කිමනේ මේක මේසිමයි. යම් දවසක අපි මෙන්න මේ දෙක වෙන් කරගත්තාම අපට සක්කාය දෘෂ්ටියේ අරුත අපි හොඳින් තේරුම් අරගෙන බල්ලා දුකදව ගන්න වැඩි සංකල්පේ නිසා නේද කියලා ඇත්ත දැකලා මේ දුකින් අත් මිදෙනවා, නිදහස් වෙනවා.
පාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ